Presentation of papers, the Honourable Prime Minister and Minister of Education, Higher Education and Vocational Education.
නියෝජකතානායකතුමනි 2023 වර්ෂය සඳහා රෝහණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාවම ඉදිරිපත් කරමි. මේ වාර්තාව අධ්‍යාපනයේ ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධ්‍යක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
The Honourable Minister of Transport, Highways, Ports and Civil Aviation.
Honourable Deputy Speaker, I present the annual report of the Sri Lanka Transport Board for the year 2023. I move that this report be referred to the Sector Oversight Committee on Infrastructure and Strategic Development.
The Honourable Minister of Agriculture, Livestock, Land and Irrigation.
කරුණාජගතානායකතුමනි 2023 වර්ෂය සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාවම ඉදිරිපත් කරමි. මේ වාර්තාව පරිසරයේ කෘෂිකර්මයේ සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
Presentation of reports from committees, presentation of report of the Sectoral Oversight Committee on Governance, Justice and Civil Protection by the Honourable Dr. Najib Tindika, Member of Parliament and Chairman of Committees.
Honourable Deputy Speaker, I present the report of the Sectoral Oversight Committee on Governance, Justice and Civil Protection on Penal Code Amendment Bill, which was referred to the committee.
Presentation of public petitions, the Honourable Akram Ilyas, Member of Parliament. Honourable Akram Ilyas, yes.
ගරු කථානායකතුමනි වැලිගම වැලිපිටිය රූපේ ගෙදර ලිපිණේ පදිංචි WK සංජන් සසන්ත මාතාගෙන් ලැබුණු පැත්සම ඉදිරිපත් කරනවා.
Honourable ලසිත් භාෂණ ගමගේ Member of Parliament, two petitions.
ගරු කථානායකතුමනි උඩුගම්පොළ දොරණගොඩ අංක 72 A දරණ ස්ථානයේ පදිංචි අනුරසිරි අබේවි මහතාගෙන් ලැබුණු පැත්සම සහ ගම්පහ ඉදිකොල්ල වැවලන්ද පාර සැනසුම අංක 97 දරණ ස්ථානයේ පදිංචි VP රණසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
Honourable තනූර දසනායක Member of Parliament, two petitions.
Honourable Speaker, I present the petition received from Mr. G.G. Jayathis of number 49/5 බලනගල කටුගස්තොට and the petition received from Mr. G. Veerasekara of number 54/4 හාරගම ගුරුදෙනිය කැණ්ඩි.
Honourable Stephanie Fernando, Member of Parliament, six petitions. Petitions stand referred to the Committee on Public Petitions. Questions for oral answers. Honourable Hesha Vithana. Vithanagee Ankumara Arachchi to ask the Minister of Plantation and Community Infrastructure. Honourable Chaminda Vijayasiri to ask the Prime Minister and Minister of Education, Higher Education and Vocational Education. Honourable Rohana Bandara to ask the Minister of Agriculture, Livestock, Land and Irrigation. Honourable Shanakyan Rajaputram Ramasamanikam to ask the Minister of Agriculture, Livestock, Land and Irrigation. Honourable Kins Nelson to ask the Minister of Public Security and Parliamentary Affairs. Honourable Roshan Akmimana to ask the Minister of Defence. Honourable Lieutenant Commander, retired Pradeep Maduranga to ask the Minister of Defence. Honourable Sivanyanam Sridharan to ask the Minister of Health and Mass Media. Honourable Thilina Samarakoon to ask the Minister of Transport, Highway, Sports and Civil Aviation. Honourable Dharmapriya Dasanayake to ask the Minister of Public Administration, Provincial Councils and Local Government. Questions, oral answers, second round. Honourable Hesha Vithanagee Ankumara Arachchi to ask the Minister of Plantation and Community Infrastructure.
නියෝජ්‍ය කතානායකතුමනි හේෂා විතානගේ මන්ත්‍රීතුමා වෙනුවෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමතිතුමාගෙන් අහනවා.
සභාගත කරන්න.
Honorable Chaminda Vijayasiri to ask the Prime Minister and Minister of Education, Higher Education and Vocational Education.
නියෝජ්‍ය කතානායකතුමනි චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන ඇමතිතුමියගෙන් අහනවා.
නියෝජ්‍ය කතානායකතුමනි පිළිතුර සභාගත කරනවා.
Honorable Rohana Bandara to ask the Minister of Agriculture, Livestock, Land and Irrigation.
නියෝජ්‍ය කතානායකතුමනි ගරු රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා වෙනුවෙන් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග ඇමතිතුමාගෙන් අහනවා.
ගරු කතානායකතුමනි පිළිතුර සභාගත කරනවා.
Honorable Chanakyan Rajaputram Rasamanikam to ask the Minister of Agriculture, Livestock, Land and Irrigation.
ගරු රාසමානික මන්ත්‍රීතුමා වෙනුවෙන් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග ඇමතිතුමාගෙන් අහනවා.
නියෝජ්‍ය කතානායකතුමනි පිළිතුර සභාගත කරනවා.
Honorable Kins Nelson to ask the Minister of Public Security and Parliamentary Affairs.
Kins Nelson මන්ත්‍රීතුමා වෙනුවෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමතිතුමාගෙන් අහනවා.
නියෝජ්‍ය කතානායකතුමනි සභාගත කරනවා.
Honorable Roshan Akmeemana to ask the Minister of Defence.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු රොෂාන් අක්මීමන මහත්මයා වෙනුවෙන් ප්‍රශ්න අහනවා.
Honorable Lieutenant Commander Retired Pradeep Maduranga to ask the Minister of Defence. Honorable Sivanyanam Sridharan to ask the Minister of Health and Mass Media.
නියෝජ්‍ය කතානායකතුමනි සිවඥානම් ශ්‍රීතරන් මන්ත්‍රීතුමා වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිතුමාගෙන් අහනවා.
මෙතන සභාගත කරනවා.
Honorable Tilina Samarakon to ask the Minister of Transport, Highways, Ports and Civil Aviation.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු තිලින සමරකෝන් මහත්මයා වෙනුවෙන් අහනවා.
Honorable Dharmapriya Disanayake to ask the Minister of Public Administration, Provincial Councils and Local Government.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අහනවා.
Honorable Minister.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි පිළිතුර සභාගත කරනවා.
Questions Understanding Order 27-2 of the Parliament, Honorable Sajith Premadasa, Leader of the Opposition.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ පරමාධිපත්‍ය අත්හල නොහැක්කේ යනුවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් රටේ උත්තරීතර නීතිය ජනතා පරමාධිපත්‍යයේ උපරිම ලෙස බලගැන්වීමට ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණය අන්‍යෝන්‍ය අවබෝධයෙන් මෙන්ම ස්වාධීනව කටයුතු කළ යුතු වෙනවා. බහුතර බලයක් සහිත ආණ්ඩුවක් යටතේ මෙම ආයතන ව්‍යූහයන්හි ස්වාධීනත්වයට බාධා වී සාමාන්‍ය තත්ත්වයක් වන අතර එහි වෙනසක් මෙම ආණ්ඩුව යටතේද දැකිය නොහැකි. ආණ්ඩුවේ ජනතා පරමාධිපත්‍ය සුරකීමේ සද්භාවය පරීක්ෂා කිරීමේ නිර්ණායක වන්නේ ඒවායේ ක්‍රියාකාරීත්වය උපරිම වශයෙන් බලගැන්වීමට සිදුකරන පහසුකම් කරණය සහ හඳුන්වා දෙන ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණයන් වගේ ඒ අනුව ජාතික වශයෙන් වැදගත් වන ප්‍රශ්න මම රජයේ වෙත යොමු කරනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටු අංක 194 සඳහන් පරිදි රජය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට තවමත් අපේක්ෂා කරන්නේද? එසේනම් එම කටයුතු මේ වන විට ආරම්භ කර තිබේද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට මෙම පාර්ලිමේන්තුව සම්බන්ධ කරගන්නේ කවදා වන විටද? විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය කුමක් ආණ්ඩුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කරන්නේ නම් ඒ සඳහා වූ දිනවකවානු මේ සභාවට ඉදිරිපත් කරන්නේද? රජයේ පළාත් සභා ඡන්දය පැවැත්වීමට අපේක්ෂා කරනු ලබන්නේ කවදා වන විටද? පළාත් සභා ඡන්දය තවදුරටත් සීමා නිර්ණයකට හිරකොට ප්‍රමාද කිරීම රජයේ ස්ථාවරයද? නැතහොත් පැරණි සමානුපාතික ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය මෙම සභාවට පැහැදිලි කරන්නේද? අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් බිඳී ගිය ජනතා විශ්වාසය නැවත ගොඩනැගීමට අපේක්ෂා කරන බව වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙනවා. ඒ සඳහා ඔබ විසින් පළාත් බද රජයේ ප්‍රධාන අභිචෝදක කාර්යාල පිහිටුවීමට යෝජනා කර තිබෙනවා. එය ඉටු කරන්නේ කවදාද? මේ අතර මහජන අවධානයේ වැඩි වශයෙන් යොමු ඇති නඩු කටයුතු හා සම්බන්ධ ඇතැම් මිනිශ්‍යකාරවරුන් ස්ථානමාරු කිරීම, වැඩතහනම් කිරීම සහ උසස්වීම් ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ කතිකාවතක් ආරම්භ වී තිබෙනවා. ඒ සම්බන්ධව ආණ්ඩුවේ අගයුම කෙබඳුද? ස්තුතියි.
Honorable Minister,
අගමැතිතුමිය ඉදිරියේදී පිළිතුරු ලබා දෙවි.
Yes, Honorable.
අපි සම්ප්‍රදායක් හැටියට රජය කල්ලිල්ලුවාම අපි ඒකට අවස්ථාව ලබා දෙනවා. නමුත් මේ වගේ ඉතාමත්ම වැදගත් කරුණු ගණනාවක් විශේෂයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ඒ පිළිබඳව ජනතාවට දුන්නු ප්‍රතිඥාවන් බලාපොරොත්තු, ඒ ඇති වුණු සමාජ කිවිසුම, ඒක ක්‍රියාත්මක වෙනවද නැද්ද, පළාත් සභා මැතිවරණය ක්‍රියාත්මක වෙනවද නැද්ද, ඒව පිළිබඳව මං හිතන්නේ රජය ඇත්ත වශයෙන්ම කරුණු ඉදිරිපත් කරන්නට සූදානම්ම තිබෙන්නට ඕන, සිටින්නට ඕන. මන් දන්නේ මොකද්ද මේකට කල්ඉල්ලන හේතුව? අනික් කරුණු කාරණා නම් අපිට හිතා ගන්න
පුළුවන්.
අනික් කරුණු කාරණා නම් නියෝජක දානායකතුමා අනික් කරුණු කාරණා නම් අපිට හිතා ගන්න පුළුවන්. දත්ත ඒක රාශී කරන්න වෙනවා, තොරතුරු ගන්න වෙනවා යන අදි වශයෙන්. ඉතින් මං අහන්න කැමතියි ඇයි රජය මේ පිළිබඳව උත්තරයක් ලබා නොදෙන්නේ කියලා.
නියෝජක දානායකතුමනි, මං කිව්වා අගමැතිතුමිය ඇවිල්ලා පිළිතුරු ලබා දෙවි. ඒ වගේ මතක තියාගන්න මේ අපේ ආණ්ඩුවපත් වෙලා අවුරුද්දයි. පළාත් සභා ඡන්දය තියාගන්න බැරුණා ඕගලන්ට අවුරුදු 3ක් යනකම්. ඒ වගේම තමයි මම අර කලින් මීට කලින් මතු කරා වගේම ජාතික වැදගත්කමක් සහිත කරුණාවක් කියන එක විපක්ෂ නායකතුමාට තාම තේරෙන්නේ නැහැ. අපි මේ උත්තර දෙන්නම්. මේකේ අධිකරණයක් තියෙනවා, මිනිස්කාරුගේ ස්ථානමාරුත් තියෙනවා, පළාත් සභා ක්‍රමය ගැනත් තියෙනවා, විධායක ජනප්‍ර ක්‍රමය ගැනත් තියෙනවා. අනේ කරුණාකර මෙතුමාට කියලා දෙන්නකෝ මේ මේ 27 දෙකේ මොකද්ද මේ අදහස් කරන්නේ කියන එක.
Okay, I think that's clear, Honorable Leader of the Opposition.
වෙලාවක් තියෙනවනේ. දැන් නියෝජක කතානායකතුමා තා වැඩිපුර පැයක් තියෙනවා.
Yes.
සමා වෙන්න.
You may make your very short please.
ගරු නියෝජක කතානායකතුමා.
I think Honorable Minister was clear. The Prime Minister would answer to that question.
විනාඩියක්. ගරු නියෝජක කතානායකතුමා විනාඩියක්.
කතානායකවද වෙන්නපා.
මම අහන්න කැමතියි ඔබතුමාගෙන් විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම, පළාත් සභා මැතිවරණ පැවැත්වීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීම, මේවා රජයේ ජනතාවට ඉදිරිපත් කරපු බලාපොරොත්තු. ඇයි මේවා ක්‍රියාත්මක කරන ප්‍රශ්නය පිළිබඳව ඇයි ප්‍රශ්න කරන්නේ? මේවා ජාතික වශයෙන් වැදගත් නැහැයි කියලා. මේවා ජාතික වශයෙන් වැදගත්.
Honorable Minister has answered to that question. Shall we go to the next standing order question? Standing order 27
2. සාවරයක් තියෙනවා අපි කියන්න. කල්පනා කරන්න දෙයක් නෑ. වාඩි වෙන.
What is your
Sir Meke මේ මේ 27 යටතේ අහන ප්‍රශ්නවල සීමාවක් දාලා නැහැ. අර ප්‍රශ්න අහන්න බෑ, මේ ප්‍රශ්න අහන්න බෑ, අධිකරණ විශ්වකාරු මාර්ග කිරීම දාන්න බෑ, එහෙම කියලා. අපි අරු ආණ්ඩුවෙන් ඉල්ලන්නේ කරුණාකරලා මේකට උත්තරයක් දෙන්න. ඒක ආයි ඒක ඒක ඒකට අපිට මේ සීමා පනවන්න බෑ. මේක අහන්න පුළුවන්, අර ගහන්න බෑ, විදා එහෙම එහෙම එකක් නැහැ.
ඕකේ.
ඒ නිසා අපි ගරු අපි ප්‍රධාන සංවිධායකතුමාට කියන්නේ එහෙම අපිව සීමා කරන්න දෙන්න එපා. ඔබතුමාලා උත්තරය දෙන්න. උත්තරෙන් පස්සේ අපි ඒක සෑහීමකටපත් වෙන්නේ නැත්නම් ඒ සම්බන්ධව අපි තීරණ ගන්න. මේ සාවර නියෝග යටතේ කිසිදු ආකාරයක එහෙම සීමා කිරීමක් කළා නැහැ.
කරා නැත්නම් නැහැ කියන්නේ.
Honorable Standing Order Questions under Standing Order 27-2, Honorable Ravi Karunanayaka.
Sudhi Niyoja Kathanagathume obe muna deppa mahandana prashna hira wenawa. Den wela thiyena nisa man karunika illanawa mekata sampurna wela denna puluwan prashna tika karanna. Honorable Deputy Speaker, I rise once again under Standing Order 27-2 to draw attention to this house to the simplified VAT tax system, whose abrupt abolishment with effect from 1st October 2025 has and will trigger grave and widespread concern across Sri Lankan export community. Apanana Kshetrayata Lokota Balapayamak. On the 17th of September 2025, during a widely viewed national television program, leading industry representative Mr. Johan Lawrence, JAF, Shia Marika National Chamber Exporters, Mr. Jayanta Karunaratna T, Mr. Pushpika Janadira, Rubber and Manufacture Exporters, and Mr. Sean Van Dort, Shippers Council, spoke unanimously in warning of severe negative consequences of this decision. Their testimony highlighted cash flow paralysis under SVAT. Exporters had immediate input VAT relief. With the removal, refunds are now delayed a minimum of 105 to 180 days, effectively forcing exporters to extend interest-free loan to the state. For SMEs in particular, borrowing at 11-20% interest, such delays are devastating. The increased bureaucracy, a streamlined digital system has been replaced with a cumbersome paper-driven process, diverting scarce resources away from production and market expansion. This is moving from a technical device into a manual intervention. Loss of competitiveness. As you know, Sri Lanka is fighting a major competitive battle. Sri Lankan exporters are now disadvantaged compared with rivals in Bangladesh, Vietnam, India, Indonesia, Laos and Philippines, where refund systems are faster and more reliable. නියෝජ කතානායකතුමා දන්නවා ට්‍රම්ප් කියන් අපිට මේ රටවල් 8ට තමයි 120 ටැක්ස් එක දීලා තියෙන්නේ ඉන්දියාව ඇර. Erosion of trust, abrupt and untested policy shifts have damaged Sri Lanka's investment climate, discouraging both local and foreign investment. Sectoral vulnerabilities. Mr. Lawrence mentioned billions tied up, crippling factory operations. He mentioned that 68 billion is a monthly exports and roughly about 18 billion is the VAT component. So that has a roughly a 2.5 billion off the bottom line. T, cash delays cascading to small holders and factories. Rubber, Mr. Janadira mentioned high-value inputs blocked, undermining competitiveness. SMEs and diversified sectors, Mr. Marika, many facing existential collapse. Logistics and shipping, Mr. Vander, entire ecosystem weakened, eroding Sri Lanka's role as a hub. Deem exporters were not represented, but that's one of the biggest sectors in this SVAT refund mechanism. Deputy Speaker, while the government justifies the decision on grounds of fraud and revenue leakage, industry stressed that the targeted audits, digital monitoring and strict penalties would have been sufficient. Instead, a blanket policy has carpet-bombed exporters, delivering no real revenue, only a treasury cash flow advantage at the expense of those who earn vital foreign exchange. Deputy Speaker, at a time when Sri Lanka must raise exports from 16 to 17 billion in 2024 to US dollar billion 36 by 2030, as pledged by President Amla Dishanayake, this policy risks becoming self-inflicted wound on our most crucial economic sector. Question on the Honourable Minister of Finance. One, will the Honourable Minister state what immediate remedial measures are being implemented to prevent refund delays of 105 days minimum or more, which are creating crippling cash flow crisis, particularly for the small medium enterprises borrowing at double-digit interest rates? Given that small and Honourable Minister, as you know, even though today the fixed statutory rate of 7.75, lending is 15 to 20. That is why the biggest problem that is there. given that the small and medium enterprises are essential for export diversification and growth, what special provisions are being made to protect them from insolvency due to VAT refund delay, ensuring they can continue to operate and contribute to 230 goal set by the President? Two, given that exporters are now effectively financing the Treasury interest-free, will the Ministry introduce an interim digital mechanism to guarantee timely refunds until a fully transparent VAT system is operational, either direct VAT live operation, or if not, try to see as to how you can bring this temporary measure. Three, how does the Ministry reconcile to the declared target of 36 billion in exports by 2030 with a policy that industry leaders unanimously warn will discourage investments, delay operations, and erode competitiveness? Will this lead to a case of defeating or discouraging President Annakumar Dissanayake's targets and objectives? Four, what safeguards or transitional support mechanism will they establish to protect small and medium enterprises and the deemed exporters who supply large exporters but cannot survive prolonged refund delays from the collapse due to blocked working capital? What is the projected financial benefit to the Treasury for abolishing SVAT, and how does the Ministry justify such term gains against the far greater foreign exchange losses and employment risks from weakened exports and company closures? Deputy Speaker, I'm just adding one statement. When I was coming, there were three very big companies that were talking whether this SVAT is going to be taken off, as well as for the entrepot trading. Entrepot trading is no SVAT. I'm informed that there is a surreptitious measure trying to bring entrepot trading also, because then shipping lines, airlines, everything gets involved. It will be a complete collapse. So I'm sure, Honourable Minister, you are practical, you know this. Please ensure that there's a bifurcation between SVAT and the entrepot trading. Five. Six. Why has the Ministry reverted to manual bureaucratic refund process instead of introducing a real-time online transaction-based VAT system that would both reduce fraud and preserve export liquidity? Seven. Does the government acknowledge that implementing IMF conditions without adapting them to Sri Lankan ground realities risk a collapse of local production, substituting by importing, forcing exporters into dependent survival models merely to meet cash flow delivery timeliness? If so, who will be held accountable for this catastrophe? Honourable Deputy Speaker, making Arthakathane Venne, other මේ රටේ අපනයනය කළා නිෂ්පාදනය කළ අපනයනය කිරීම වෙනුවෙන් මේ වැට් ප්‍රශ්නේ නිසා ආනයනය කළා ඒකේ කොටසක් උපයෝගී කරගාවි අපනයනය කරන්න. ඒක ඉතාමත් භයානක කාර්ය ස්වරූපයක් වෙනවා. ඉතින් හැමතුමාට මම ඉතාමත් ප්‍රායෝගිකව ඉල්ලන්නේ මේ දෙස බලන්න. Does the government acknowledge that implement, I'm sorry, it's 8, with barely a week remaining from before SVAT is abolished, will the Honourable Minister explain that recourse or compensatory measures exist for exporters already struggling with domestic constraints and foreign market pressures? Does the government accept that once a foreign buyer is lost, regaining that market is extremely difficult, if not impossible, Deputy Speaker? Nine, how many billions of rupees in VAT refunds are currently outstanding to exporters across all sectors? What is the specific time-bound action plan clear to this backlog? I'm informed that there are more than 120 billion refundable over the last 15 years. So this is the problem exporters are having, Deputy Speaker. Finally, as the new system creates a massive administrative burden for both exporters and the Inland Revenue Department, what digital system is being developed to automate and streamline refund process, and what is the definitive launch date? Will the Ministry establish a real-time monitoring and feedback mechanism to review the actual impact of abolishing SVAT and commit to revisiting or reversing the policy should the adverse outcome predicted by the industry stakeholders come to pass? Thank you, Deputy Speaker.
Honourable Minister.
Garu Niyojaka Kathanayakathumani, me sandaha pilithuru deemata sati deka kaalayak illa sitinawa.
Ministerial statement by Honourable Dr. Anil Jayanth. Yes, Honourable Ravi Karnanayake.
Honourable Minister, I appreciate that there's a time required, even though it has only one more week. So by the time you give an answer, SWAT will be abolished. ඒ සම්බන්ධයෙන් අපනන කරුවන් අපි මේ අහන්නේ රටක් වෙන්නේ අපි අපනයනේ වැඩි දියුණු කරන්න අවශ්‍යතාවයන් නිසා. ඉතින් මේ සුමානයක් ගන්නවා කියන්නේ මීට පසු වෙන පාර්ලිමේන්තුවේ 7 වෙනිදා මේක අවසන් වෙලා අවසන්. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි මේකේ ප්‍රමුඛත්වය. ඉතින් මම දන්නවා ඔබතුමා මේ සම්බන්ධයෙන් අද හෙට හරි මේක ලබා ගන්න පුළුවන් නම් මම හිතන්නේ අපේ අපනයන කරන කට්ටියට මේක ලොකු රුකුලක් වෙනවා.
Ministerial statement by Honorable Dr. Anil Jayanta.
Honorable Deputy Speaker, this is the reply to the questions raised by Honorable Minister Ravi Karunanayake on 12th September under the 27-2 regarding the maintenance of gross official reserves. Gross official reserves level of USD 7.2 billion by the end December 25 is the IMF projection for Sri Lanka under the IMF EFF program. Achieving the above gross official reserve level is not considered as a quantitative or continuous performance criterion under the program. The applicable target related to reserves built up under the IMF program is the net international reserves. Net international reserves is the difference between the gross reserves and the reserve-related liabilities. Subject to some adjustments as per the technical memorandum of understanding, so that is the net position in a way. Net reserve position NIR, target achievement on end June and in December of each year is monitored at the corresponding reviews. So Sri Lanka has already achieved the end December 2024 NIR target comfortably through substantial net purchases of foreign exchange from the domestic foreign exchange market. Based on the current level of net purchases, Sri Lanka is in line to achieve the end June and end December 2025 net international targets. Accordingly, the specific questions. Question number one, the 7.2 billion is the position, the actually projection of IMF and is not a compulsion under IMF EFF program. By end August 2025, the central bank has absorbed more than $1.2 billion from the domestic forex market in 2025 to build up gross official reserves, and the central bank will continue to monitor and implement necessary mechanism to meet the requirements. Question number two, the yields of international sovereign bonds have declined in the recent past, thus indicating an improvement in investor perception and low volatility. These currency with macro indicators signal reduction of uncertainties, the government will explore options to select the best alternatives to continue to strengthen investor confidence, leading to higher FDI and lower yields in the future. Question number three. As indicated earlier, the central bank is committed to build up reserves while considering many factors in receipts from tourism, the remittances from expatriates, and purchasing forex where necessary. Question number four, no, there is no such plan to restrict importation. Question number five, change in policy interest rate is a monetary policy decision taken by the Monetary Policy Board of the Central Bank based on the available data and the outlook. Presently, the Central Bank maintains an accommodative monetary policy. Question number six, again, no, there is no such plan. Question number seven, the central bank already purchased the gross official reserves along with details on People's Bank of China swap on a monthly basis. In addition, debt service payments are published in central bank's annual economic review. Question number eight, As stated about, it is the IMF projection for Sri Lanka's gross official reserves, and it is not a quantitative or continuous performance criterion under IMF program. Question number 9, Central Bank will continue to implement prudent measures in managing its affairs, considering many factors, including evolving circumstances, to ensure its objectives are discharged as intended. Thank you.
Honorable Ravi Karunanayake.
Yes, Honorable Deputy Speaker. I rise with an honest answer that has been given by you, but of course written by Central Bank. When you state the last answer that you gave, the problem we are in is owing to the independent central bank. We won't be a bankrupt state if not for the central bank. So, steering on the answer that comes out of that, may I also ask on the basis, the question number 6 that I asked you, Honorable Minister, Deputy Speaker, is I asked a question on the 30th of September 2024, the total net reserve asset of the country was US$6.4 billion. Today, standing on 15 September, the last reported net reserve asset was 6.86. Then you say, Honorable Minister, that there was an intervention by the central bank for 1.2 billion that it was purchased. So if that is the case, the 1.2 billion plus 6.4 should be 7.6. So I am asking the net reserves that are there. Intervention is there. But if there is erosion of the rupee, then you've got to defend it. So on that basis, just to manipulate by saying 1.2 billion was market intervention doesn't mean anything when the net reserves are 6.186. Now the IMF agreement with the debt sustainability that has been agreed with the government at the IMF, which is endorsed by this government, and I salute it for doing it without breaking any things that were there, is that you are not basically having the external borrowers will look at the government's intervention and find the reserves not built up will have an impact on the rupee. So if we are being tutored by the central bank and thinking that we are absolutely duds here to listen only to what they say, Honorable Deputy Speaker, I want to protect the government as well, because these guys have ruined the past governments and will continue doing into the future. So all I want to do is to ensure that we have exports coming in, we have interventions that are there that builds up net reserves. Now when you talk, there was a question the last time when you gave that the China swap was not acceptable. So when you look at this, your debt sustainability that is agreed on 7.2 is not a fictitious figure that we have said. It is an agreement that you are pursuing with the government, with IMF. So Honorable Minister, I basically would like to see a more honest answer that comes in. I know that you basically have got to report what comes from Central Bank, but I know and I've been speaking with you. Let us ensure that the government pursues a policy that is good for the country, not what's good for the independent Central Bank that buys cars what they want, they increase salaries what they want, while the rest of the country don't obtain that benefit. Thank you, Deputy Speaker.
Honorable Deputy Speaker, it's not mere just presentation of the numbers or the facts given by Central Bank. It is well connected to the gross the reserves and the net internal reserves. So as I just explained in my answer, so the gross the maintenance of the gross reserve is not a compulsion under the program. So the compulsion is with respect to in our position. So accordingly, the central bank's intervention of just even buying $1.2 billion is to manage the given position as of now, because central bank will take decision by observing the movements of the other variables. As for example, when we take the export income, so as of now, as of August, it has exceeded $11 billion. And the meantime, so more robust, the foreign exchange earnings, remittances, and the tourism as well. So all these things are there. Yeah, that is true. But of course, we need to just allow and respect them, because central bank also operates with its own autonomy. Autonomy. So accordingly, so as of now, so the actions taken by the central bank in the past, even to maintain the required levels, so is all right. So even last year, so acquisition of foreign exchange. As of now, so I just explain you the current position. So then we have more time. During that, they would use their tools appropriately.
6.186. We have the IMF fifth tranche, which comes with 330, and I'm informed that there is an ADB funding of 190. So you'll have roughly about 6.7, but the balance up to 7.2. So I am mentioning that you all should achieve, because other than macro link bond holders, we'll basically look at whether to move out or come in, and that will have an impact on the valuation of the rupee. That is the reason why I'm pushing, not the, because every 1 rupee depreciation has an impact of 46 billion on the government's expenditure. That is what's the concern. 1% interest has a 160 billion impact on the economy. So these are good. I mean, we don't need to tell, because you have practical knowledge. But I'm saying together, we must ensure that the economy doesn't get stymied or get caught up with the bureaucratic process that is on.
Honorable Ravi, let's not get into a debate on this.
Thank
Honorable
you.
Professor.
Yeah, thank you very much for the points given. Of course, so central bank would take into account all those points. So with reference to this swap, the China bank, so it is not a new thing. It was there lasting all the time there. So as just again that iterates. So that is true, but the target is again the NIR, and central bank will manage this thing. And again, another thing I want to emphasize, that under these allegations or the criticisms or any observations, so still we have been able to maintain very stable foreign exchange rate without sliding it to unnecessary volatility. So of course, from time to time, central bank would take the required measures. Thank you.
Motions at the commencement of public business. Honorable Leader of the House of Parliament.
Sir.
Parliament වැඩ කටයුතු ന്യാයපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල අංක 2 දරන විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේ පාර්ලිමේන්තු ස්ථානයක 27 වෙනි විධිවිධානවලින් ඉදහස් විය යුතුයි.
House of Greece?
Yes.
Honorable Dashi Jayasekara.
So 29 1 සහ 2 අනුව මම ඔබතුමාට වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරලා තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට බලපාන කාරණා.
I received this myself at 9:15 in the morning. I had hardly time to read
it. 9:15.
It was a big letter and lot of.
Not a big letter, sir. It was a very simple letter.
Technicalities in that.
But it's a big question.
I have passed it on to the SC's office. We will go through it and come back on another day.
Parliament, cover, cut you to cover whole way of the Tavakaliko, Nathakur, Labi Hacker. Dicker, even if Arapasa the Billion of the Karnak, Dripatkur, Labi, but Adaskan, Kisiam, Mantivari Kuisin. Parliament, cut you Tavakaliko, Nathakirim Sada, Palum, Mulas and Dunundi, Esada, Mulas and Australian Labute, Mama Butumata, make a Likitawa, Dripatkaladino, make a matter, Idripatkan, the Nikam, make Parliament in Sieluma, Mantivurun to make a Balapan is a visit. I made a boom Padil make Adala. Ada Butuma Dano, Ape, May. Ape Mantriurungi, Watkam Barakam Prakash, Idripat Kirim Tulagar Yojatanakuma, Ape Pasagana, Matula, make a Kamaki, make cryptocurrency, Tiaganino, Tunda, make a boom Pajilo, Didas Date, Idripat Kaladipena.
I have gone through it. I just said,
Sampura Rudda.
It was a detailed letter with a lot of technical things.
I have
actually handed it over to the SG's office.
It's a very small letter, simple letter.
Honorable Justice, we will take this up tomorrow. No, sir, we will study this document that you handed over.
We will certainly
take it up tomorrow.
Sir, I'm going to be here tomorrow, because that is why I'm not coming.
I think you should better come. Honorable member.
සර් මේක මට ඉදිරිපත් කරන්න දෙන්නද? එතනින් පස්සේ තීන්දුව හෙට අනිද්දා ඕන දවසක දෙන්න. It is up to you to decide. Let me read this. Only reading, sir. Right. Garu Kathanayakathumani.
We are not going into a debate on this.
No. Don't worry, sir. I'm not going to go for a debate. Garu Kathanayakathuma, Sri Lanka Parliament to Sri Jayawardenepura Court, Garu Kathanayakathumani. 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත ප්‍රකාරව සකස් කොට 2018 මාර්තු 7 වෙනි දින සම්මත කරලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා වන චර්යාධර්ම සංග්‍රහයේ 6 වන කොටසේ 14 සිට 21 දක්වා වන මන්ත්‍රීවරයන්ගේ මූල්‍යමය බැඳීම් පිළිබඳ ලේඛනය සහ එම බැඳියාවන් අනාවරණය කිරීම හා ප්‍රකාශයටපත් කිරීම යන වගන්ති යටතේ සිදු කර ඇති වරප්‍රසාද පනතේ උපලේඛනයේ ආ කොටසේ වගන්ති 1 යටතේ සිදු කර ඇති වරප්‍රසාද කඩකිරීම සම්බන්ධයෙන් උක්ත චර්යාධර්ම අනුව වර්තමාන පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද වත්කම්මා බැරකම් ප්‍රකාශ අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මේ වන විට ඔවුන්ගේ වෙබ් අඩවියේ පළ කර තිබේ. ඒ අනුව වෙළඳා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මැතිතුමා සතුව ක්‍රිප්ටෝ මුදල් 3000ක් තිබෙන බව සඳහන් කර ඇති අතර ගරු කථානායක වෛද්‍ය ජගත්විකුණවත්ත මැතිතුමා සතුව බයිනෑන්ස් ගිණුමේ USDT 1850ක් පවතින බව සඳහන් කර තිබේ. මේක දාලා තිබෙනවා 2017 අංක 12 දරන පනත යටදී විශේෂයෙන්ම මම මේ කියවන්න කැමතියි according to an order issued under the Foreign Exchange Act.
You're heading it, sir.
Yeah, it is
for the moment until we take it up tomorrow.
No, sir. කියන්න දෙන්නේ sir. Sir, then we have started, no, sir. Sir, දැක්කල ඉවරයිද? ඉවර කරන ඉක්මනින්. According to an order issued under the Foreign Exchange Act number 12 of the 2017, the use of debit and credit cards for cryptocurrency transactions is also prohibited. The central bank points out that cryptocurrencies do not contribute to the country's economy and can also cause a loss of foreign exchange by adversely affecting the national financial system. මේක දාලා තින 2017 මහ බැංකු අධිපතිතුමා විසින් නිකුත් කළ තිබෙන්නේ. මේ අනුව මෙවැනි කාරණා මහ බැංකු අධිපතිතුමා විසින් මුදල් විශුද්ධිකරණ යටතේ වරදක් බව සඳහන් කර ඇත. මේ මුදල් ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් හෝ උන්ඩියල් හෝ හවාලා ක්‍රමයට ලබාගත්තේද යන්න මෙම ගරු සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කළ යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චර්යාධර්ම සංග්‍රහයේ 6 වෙනි කොටස යටතේ මන්ත්‍රීවරයන්ගේ මූල්‍යමය බැඳියාවන් පිළිබඳ ලේඛනය සහ එම බැඳියාවන් අනාවරණය කිරීම සහ ප්‍රකාශයටපත් කිරීම යන කොටස යටතේ 14 වගන්තියේ සිට 21 වන වගන්තිය දක්වා වන වගන්තිය සලකා බැලීමේදී මන්ත්‍රීවරයන් විසින් ඔවුන්ගේ මූල්‍ය බැඳියාවන් පිළිබඳව ලේඛනයක් මහලිකම්වරයා විසින් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්ක සභාව විසින් නිශ්චය කරනු ලබන ආකෘතිකින් සහ ආකාරකින් යුක්තව පවත්වාගෙන යා යුතුය. එසේම 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීම අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන මෙම ලේඛනයේ අඩංගු යම් තොරතුරක් ප්‍රතිස්ථාපිත කිරීම සම්බන්ධව අදාළ වේ. එසේ මේ 22 වන වගන්තිය අනුව මේ විධිවිධාන අදාළ මන්ත්‍රීවරයාගේ කලත්‍රයා සහ පෞලේ සමාජයන්ට අදාළ වන්නේය. කරු කථානායකතුමනි මේ වනතුරු තවමත් මේ සම්බන්ධ මේ 2018 මේ පනතේ අනුව තවමත් මේ පිළිබඳව එක වැඩපිළිවෙළක් හදලා නැහැ. ලංකාවේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස්සෝ දූෂණ විවාන්තර කොමිෂන් සභා අඩවියේ වෙබ් අඩවියේ පළ කිරීම තුළ මේ සම්බන්ධයෙන් විශාල මහජන මතයක් සමාජය තුළ ගොඩනැගී ඇත. විශේෂයෙන්ම මේ තුළින් සමස්ත මහජන මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා කළ යුතු වනවා සේම වත්මන් රජයට බලය ලබා දීමට මූලික හේතුවක් බටපත් වූ දේශපාලකින් විසින් රාජ්‍ය දේපළ අයිතු ලෙස භාවිතා කිරීම සහ අයිතු ධනවත්වීම යන කරුණු මත ගෙන ගිය මහජන ව්‍යාපාරයේ අපේක්ෂාවන් දැඩිසේ කඩා බිඳමා ඇත. එබැවින් ආණ්ඩුවේ කිසිවෙකුට ජනතාවගේ එකී බලාපොරොත්තු කිසිදු ආකාරකින් කඩකිරීමට කිසිදු අයිතිවාසිකමක් නැත. තමන්ට ලැබෙන වැටුප් නොගෙන ස්වේච්ඡාවෙන් ජනතාවට සේවය කරන බවටත් ජනතාවගේ බදු මුදල් වංචා නොකරන බවටත් ආයුෂ ලෙස ධන ඒක රාශි නොකරන බවටත් වත්මන් රජයේ සෑම මන්ත්‍රීවරයෙක්ම සෑම විටම ප්‍රකාශ කළ ආකාරයට ඔවුන්ගේ අවංකභාවය ඔප්පු කිරීමේ වාර්ය ඔවුන්ට පැමිණ ඇති බව සඳහන් කරමි. එබැවින් උක්ත ආචාර ධර්ම පද්ධතිය සහ වරප්‍රසාද පනත උල්ලංඝනය වටසේ මෙම අයවලුන් ක්‍රියා කර තිබේ නම් ඒ පිළිබඳව වහාම සොයා බැලීමක් කර මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ හෙළිදරව්වක් කර වරද කර තිබේ නම් දැනටමත් ක්‍රියාත්මක වන අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව යටතේ හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිමය ක්‍රියාවලිය යටතේ එවැනි පුද්ගලයන් අත්අඩංගුවටගෙන අධිකරණය ඉදිරිපත් කර ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු ඇත. ඒ අනුව වසන් සමසිංහ අමාත්‍යවරයා විසින් ලබාගෙන තිබෙන ක්‍රිප්ටෝ මුදල් 3000ක් සහ ගරු කථානායක වෛද්‍ය ජගත්විකුණවත්ත මැතිතුමා සතු බයිනෑන්ස් කිණිමේ USDT 1850 ලබාගත්තේ කෙසේද යන්න පිළිබඳව මෙම පාර්ලිමේන්තුවේ හෙළිදරව් කළ යුතු තිබෙන අතර ඉහතින් දැක්වෙන ලද ආචාර ධර්ම යටතේ මෙම පාර්ලිමේන්තුවේ කරුණු පැහැදිලි කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. Thank you sir.
Honorable member, whether there has been a breach of privilege, we will announce subsequently.
business of the day. I have already started the business of the day, Honorable Rasib Manickam. What is your point of order, Honorable Member Rasib Manickam? Is it on this issue?
Let me say what I have to say, Honorable Deputy Speaker. Dayasiri, Jayasekar, Mantituma, Vedagat Karme, Karne, Pilibandava, Jatika, Janabalavegi, Andre, Bahama, Prakasha, Kian, Nemukada,
okay.
Egoland, Hilkan, Dipu, Halupai, Apingahano, Ekanisa, Egoland, Pandakil Halakino.
We'll start the business of the day.